මේ බුලත් සිංහල ආසනයේ තුල පළවෙනි වරට ආරම්භ කරන මේ කාන්තා ගම්මාන ක්‍රමයට ඇති කිරීමට අද පවත්වන මේ උත්සවයට මටත් සහභාගි වීමට අවස්ථාව ලැබීම ගැන මා ප්‍රථමයෙන් මගේ සන්තෝෂය ප්‍රකාශ කළ යුතුයි. කොයිතරම් වැඩපොළ අපට තිබුණත් අද මට මේ උත්සවයට සහභාගි වෙන්න ලෙස කළ ආරාධනේ දිසාපතිතුමත් තමුන්නාස්සගේ මන්ත්‍රීතුමත් කළ ආරාධනේ මට කිසිසේත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මක් නිසාද? කරුණු දෙකක් නිසායි. එක කරුණක් දැන් තමුන්නාස්සගේ මන්ත්‍රීතුමා කිව්වා, මේ ගම්මාන ක්‍රමේ කාන්තා පක්ෂයට පළවෙනි වරට අවස්ථාව ලැබුණ කියලා මේවා එක්ක සහභාගි වෙන්න. අනිත් එක කාන්තාවක් හිටිය නිසා මාත් සන්තෝෂ වෙනවා අද මට එක සහභාගි වෙන්න ලැබීම ගැන. අනිත් එක මේ විදිහේ මාර්ගෝලින් පමණයි අපේ රටේ මේ රැකිරක්ෂා ප්‍රශ්නෙත් ආහාර හිඟේ ප්‍රශ්නෙත් විසඳන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ කරුණු දෙක නිසා මම අදහස් කළා, කොයිතරම් වැඩපළ තිබුණත් අපි මෙවැනි ව්‍යාපාරවලට අතහිත දීම, ධෛර්ය දීම අපේ යුතුකමක් හැටියට සැලකුව නිසායි මා අද තමුන්නාස්සලාගේ මේ වැදගත් උත්සවයට සහභාගි වෙන්න තීරණය කළේ. දැන් තමුන්නාස්සලාට මේ ගම්මාන ක්‍රමය ගැන, සෞපකාර ගම්මාන ක්‍රමය ගැන ඉසපතුමායි කතාවෙදිත්, මන්ත්‍රීතුමායි කතාවෙදිත් විස්තර කළා. ඉසමාය ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පළවෙනි වතාවටයි කිව්වා, ලංකාවේ මේ ගම්මාන ක්‍රමය යටතේ, සෞපකාර ගම්මාන ක්‍රමය යටතේ කාන්තාවන්ට මේ විදිහේ සෞපකාර ගොවිපලක් ආරම්භ කරන්නේ. වෙන ක්‍රමයකට තරම් තියෙනවා මේවාගේ සෞපකාර ගොවිපල. නමුත් මේ ගම්මාන ක්‍රමය යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආරම්භ කරන ගම්මාන ක්‍රමය යටතේ පළවෙනි වරට බුලත් සිංහල ආසනයේ මේක ආරම්භ කිරීම ගැන තමුන්නාස සන්තෝෂ වෙනවා ඇති. අපි ඉතාම සන්තෝෂ වෙනවා කාන්තාවොත් දැන් මේ විදිහේ ගොයි පොළවල් වල වැඩ කිරීමට, කෘෂිකර්ම වලට යෙදීමට දැන් හිත යාම ගැන. මක් නිසාද? අද කවුරුත් මේ මෑතක් වෙනකල්, ඊයේ පෙරේදා වෙනකල් SSC පාස් කරපු හැටියේ බලාපොරොත්තු වෙන්නේ අර සහතිකෙත් තරම් යනවා කාර්යාලයක් ගානේ මන්ත්‍රීවරු පස්සෙන් රක්ෂාවක් ඉල්ලන්න, එක්ක කාණ්ඩුවේ කාර්යාලයක කුරුටු ගාන රස්සාවක්, එහෙම නැත්නම් සංස්ථාවක, එහෙම නැත්නම් ලේසියෙන් කරන්න පුළුවන් වැඩ ඉල්ලා යනවා. කවුරුවත් කැමති වුණේ නැහැ මේ වාගේ කැත්ත උදල් අරන් වැඩ කරන්න බොහෝ ටික දෙනයි එකට කැමැත්ත දැක්වේ. දැන් තමුන්නාස දන්නවා අපේ රටේ, අප රටටත් එවාගෙම අපේ රජයටත් මූණ පාන්ට සිදු වී තිබෙන බැරෑරුම්ම ප්‍රශ්න දෙක, මේ ආරක්ෂා හිඟේ ප්‍රශ්නෙත්, ජීවන වියදම ඉහළ නැගීමේ ප්‍රශ්නෙත්. මේ ප්‍රශ්න දෙක විසඳන්නත් ඒතරම් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. අපි කියනවා අපි කවුරු ලෙහෙසියෙන් පුසින්න පුළුවන් කියලා, ඒක අපි කරන්නේ බොරුවක්. අපිත් රජයක් හැටියට අපි සෑම උත්සාහයක්ම දරනවා මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් ඒකට ඒතරම් ලෙහෙසියෙන් විසඳීම් සොයාගන්න පුළුවන් කමක් නැහැ. අපි මහන්සි වෙන්නේ නැත්තම්. තමුන්නාසා දන්නවා අපි වැඩි හරියක් අපට ඕන කරන ආහාර තවම අපි ගෙන්නන්නේ පිට රටවල වලින්. අපේ හාල් ටික පවා තවම 40%ක් විතර අපි තවම ගෙන්නන්නේ පිට රටට. මට හිතෙනවා ආසියාවේ බත් කන රටවල් වලින්, රටවල්නේ ජනතාවගේ, ලංකාව පමණයි තවම පිට රටින් හාල් ගෙන්නලා බත් කන්නේ. මේක අපට මහ ලැජ්ජාවක්. හාල් විතරක් නෙමෙයි අනිත් ද්‍රව්‍යත් අපි වැඩි හරියක් තවම ගෙන්නන්නේ පිට රටට. මිරිස් නන්දයන් තංගිල්ල නවත් ගෙන්නීම නවත්තලා ඉත ස්වාමීන් වහන්සේගයක් ඇති උනේ. නමුත් ඒකෙන් දැන් උනන්දුවක් ඇති වෙලා දැන් මිරිස් වගා කිරීමට කවුරුත් වගේ උනන්දු වෙනවා. අපි පිට රටින් සෑම දේම ගෙන්නලා කණ්ඩ බලා ඉන්නකල්, රජයෙන් ගෙනන් තමන්ගේ කටේ තියෙන කල් බලා හිටියොත් කවදාකවත් අපේ මේ ආහාරයේ ප්‍රශ්නෙවත්, ජීවන විදේ ප්‍රශ්නෙවත් විසඳන්න පුළුවන් නැති බවට මම නොකියුවට තමුන්නාස්සේ ඉස්කෝලේ ළමයි උනත් පිළිගන්නවා ඇති. මක් නිසාද? අද ලෝක වෙළඳ පොළවල් වල සෑම භාණ්ඩයක්ම එන්ඩෙන්ඩ ඉහළ නගිනවා. දැන් මේ පවුණු මාසේ පිටි අපි ටොන් එක පවුන් 40ට ගෙන්නපු එක 60ට නැග්ගා. ඇයි ලෝක වෙළඳ පොළවල් පිටි අද මිල නැගලා තියෙන්නේ? රුසියාව, චීන වගේ විශාල රටවලුත් අද ඒගොල්ලන්ගේ රටත් අපේ රටේ වාගේ නියගයක් ඇති වෙලා ඒගොල්ලන්ගෙත් ආහාර මේ හිඟයක් ඇති වී තිබෙනවා. අද නිසා ඒගොල්ලෝ ඇමරිකාවෙන් ඔස්ට්‍රේලියාවෙන් කැනඩාවෙන් අපි ගන්න පලාටවල වලින් අද ඒගොල්ලෝ පිටි ගන්නවා. අපි වාගේ නෙමෙයි කෝටි ගණන් ඩොලර් වල අද ඒගොල්ලෝ පිටි ගෙන්නන්නේ. ඒගොල්ලන්ගේ තරම් ජනගහනයක් ඉන්න රටවල්. අන්න එතකොට අපිට අපි වාගේ කුඩා රටවල් වලටයි පාර වදින්නේ. අපට ගෙවන්න සිද්ධ වෙනවා වැඩි මිල. සීනි ටොන් එක පවුම් 60ද ගෙන්නපු එක 110ට නැග්ගා. හාල් අපි අර චීන ගිවිසුම ගිවිසුමක් තිබුණා අපේ පස් අවුරුදු ගිවිසුමක්. ඒ ගිවිසුම අනුව අපි ගෙන්නෙව්වේ ටොන් එක 36 පවුම් 36 ගානේ. මේ වර ඒ ගිවිසුම අපට අලුත් වැඩියක් කරන්න සිද්ධ වුණා පස් අවුරුදු ඉවර වෙලා. මේ ගිය මාසේ ඒක අත්සන් කළා නැවත වරක්. මේ සැරේ ටොන් එකට පවුම් 50ක් අපිට ගෙවන්න සිද්ධ වුණා. 55 කිලෝ අපි යන්තම් කියලා අඩු කරගත්ත පහක් පවුම්. රබල් 36ට ගත්ත එක 50ට නැග්ගා. පවුම් 14ක් වැඩි ටොන් එකකට. ඔය අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැන පමණයි මම කිව්වේ. අනිත්‍යවත් ඒ වගේමයි. බෙත් හේතාදිය කිරිපිටි සියල්ලක්ම අද ලෝක වෙළඳ පොළවල් වල එන්න එන්න විල වැගිනිය යනවා. මක්නිසාද? ලෝකයේ ජනගහනය වැඩි වෙගෙන යනවා. දැන් මන්ත්‍රීතුමා කිව්වා දවස් විනාඩියකට දෙන්න බැගින් අපේ රටේ උපදිනවායි කියලා. කෝටි ගාන ලක්ෂ ගානක් අවුරුද්දකට ජනගහනය වැඩි වෙනවා කියලා. ඒ වගේ අනික් රටවල් වල ජනගහනය වැඩි වෙගෙන යනවා. ඒ නිසා වැඩියෙන් වැඩියෙන් ආහාර ඕන කරනවා. ඉතින් ආහාර මිල ලගින එක පුදුමයක් නෙවෙයි. නමුත් අපිට අපි ඒ රටවල් වලින් ගෙන්නගෙන බලා හිටියොත් අපිට අපි අමාරුවේ වැටෙනවා. හෙට ලෝක යුද්ධයක් ඇති වුණොත් අපිට බඩගින්නේ මැරෙන්න විසමයි. මේ පිටින් ආහාර ගෙන්නන්න කන්න බලයින් නිසා තමුනස මතක ඇති ගියේ යුද්ධ කාලේ අපට සිද්ධ වුණා අලබතල මන්්‍යොක්ක වෙන් දේවල් කාලා බජිරි කියලා එවතුමුණ පිටි කරලා ගන්න. නොඑක් විදිහව අපි කාලා ජීවත් වුණා. ගිය යුද්ධ කාලේ කළේ ඒකයි. ඒ යුද්ධ කාලේ තමයි සලාක ක්‍රමෙත් ඇති වුණේ මේ රටේ. මේ හාල් සීනි ආදී සලාක ක්‍රමෙට දෙන්න. ඒ වගේ යුද්ධයක් එහෙම ඇති වුණොත් ආයතනයක් අපිට අමාරු වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට දැන් තීරණය කරන්න සිදු වෙලා තියෙනවා. අපි තීරණය කළා තියෙනවා හැකි තරම් මේ රටේ පුළුවන් ඒවා අපි වවා ගන්න. සෑම දෙයක්ම අපි මේ රටේ වවන්න පුළුවන්. තිරිංගු ඇරෙන්න. අනිත් සෑම දෙයක්ම රටේ වවන්න බැරි නෑ. අපි අත දබල්ලා තියෙනවා දැන් කුෂ්කරම දෙපාර්තමේන්තුවේ. අනේ නිසා තමයි අපි විශේෂම මේ අවුරුද්ද ඉතාම අමාරු තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් අපේ රට ඉතාම බැරෑරුම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා ප්‍රශ්න වලට. ඒ නිසා අපි අදහස් කළා මේ අවුරුද්ද විශේෂයෙන්ම අපි නිෂ්පාදන වර්ෂය හැටියට අපි මේ රට මේ අවුරුද්දේ අපි වැඩියෙන්ම ආහාර නිෂ්පාදනය වෙනුවෙන් අපි කාලේ ගත කරලා අපේ මහන්සියත් අපේ උත්සාහය ගත කරලා අපිට පුළුවන් බැරි වෙන්නේ නැහැ ගත කෙරුවොත් අපිට උණ කරන ආහාර ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න. අපි දන්නවා අපිට වළක්වන්න බැරි කරුණු තියෙනවා. සමහරට වර්ෂාව නැති අවුරුද්දේ ඉඩෝරේ නිසා ඒකේ ඵල විපාක අපි දැන් බුද්ධින්දිනවා. ගිය අවුරුද්දේ තිබුණ නියෝගයේ තමන්නස දන්නවා. ඒකෙන් අපේ නිෂ්පාදන හුඟක් පාඩු වුණා. මේ අවුරුද්දේ අපට විශේෂයෙන්ම පොල් විශාල පොල් හිඟියක් ඇති වෙන්න යනවා. 1972 පොල් වගාව 71ට 70ට වඩා පොල් කෝටි ගානකින් අඩු වෙලා තියෙනවා නිෂ්පාදනය. ඒක හේතුවක් මට නියගේ. අනිත් එක හුඟ දෙනෙක් පොල් වලට පොර දැමීම ආදී නැවතුවා. මෙන්න මේ හේතු නිසා පොල් වලින් ටිකක් අපට අමාරු වෙන්න පුළුවන් අපේ රටේ නිෂ්පාදනය කරන එක. පිටරට පටවනවා තෙල්, කොප්‍රා, සමහර විට කොප්‍රා යැවීම අපිට නවත්තන්න සිද්ධ වෙයි. ඒකිනුත් අපිට ලොකු පාඩුවක් වෙනවා. 6 මාසයකට අපිට කොප්‍රා ලක්ෂ 100ක කොප්‍රා පිටරට යැවීමට දැනටත් අපිට ඕඩර් ඇවිත් තියෙනවා. ඒක නවත්තන්න සිද්ධ වෙනවා. ඒකිනුත් අපිට ලොකු පාඩුවක් වෙනවා. අපි පොල් තෙල් 6 මාසයකට දැනටත් අපිට ඕඩර් ලැබිලා තියෙනවා. කෝටි 3.5ක පමණ පොල් තෙල් පිටරට යවන්න. අපි ආහාර ගෙන්නගන්නේ අපේ තේරවර් පොල් ටික අපන ඇන කරලයි. වැඩි හරියක් අපේ මුදල් හොයාගන්නේ. අපිට ඒවට ලැබෙන මුදල එන්නේ අඩු වෙනවා. අපි ලෝක වෙළඳ පොළ වලින් ගන්න බාන්ඩ් වලට ගෙවන මිල වැඩි වෙනවා. අපි පිටරට පටනේවා පටවනේවා අඩු වෙනවා. මොකද්ද මේකට හේතුව? අපට නොයෙක් රටවල් එක තරම් කරන්න සිදු වෙලා තියෙනවා. අද ලෝකයේ නොයෙක් රටවල් වැඩි වැඩියෙන් තේවවාගෙන යනවා. අප්‍රිකාවෙන් රටවල් වල. ඒ විතරක් නෙමෙයි අපට කිසිම බලයක් නැහැ අපට ඕන කරන මිල ඉල්ලන්න අපි යරන බාණ්ඩ වලට. අපි යට වෙලා ඉන්නේ වෙළඳ පොළවල් වලට. ඒ නිසා අපට විශාල ආර්ථික පරිහානියටද මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. අපි ආණ්ඩුවක් වශයෙන් මේ තමුන්නාසන හංගන්නේ නැතුව කරුණු පහදලා දීම අපේ යුතුයකමක් හැට සලකන නිසා මම මේක කියන්නේ. තමුන්නාස බය කරන්න කියන නෙමෙයි ටිකක් උනන්දු කරවන්න. අපි රජයේ විසින්ම පිටරටින් කෑම ටික ගෙනලා දෙනකල් බලා හිටියොත් අපි අමාරු වැටෙනවා. අන්න ඒ නිසා මම විශේෂයෙන්ම මේක කියන්නේ. එසේ අපි පිටරට යවන මේ ගිය රට ගිය අවුරුදු ඇති වුණ නියගේ නිසා තේ, රබර්, පොල් මේ භාණ්ඩ තුනම හුඟක් විශාල වශයෙන් අඩු වුණා ගිය අවුරුද්දේ යැවීම ආනයන කිරීම. ඒ නිසා අපිට ලැබෙන මුදල් අඩු වෙනවා. එතකොට අපි කොහොමද ආහාර ටික ගෙන්නගන්නේ අපිට? මෙන්න මේ නිසා තමයි අපිට සිද්ධ වුණේ සමහර ආහාර වර්ග ගෙන්වීම නවත්තන්න සමහර සීමා කරන්න. ඒකෙන් ආහාර හිඟයක් ඇති වෙන එක පුදුමයක් නෙවෙයි. පාරිභෝගිකයාට ඕන තරම් ආහාර ගෙන්නන්නේ නැත්නම් ඕන ප්‍රමාණය අඩු කෙරුවොත් ඒක හිඟයක් ඇති වෙන්න ඒක පුදුමයක් නෙමෙයි ඇතිවීම. එතකොට මිල නගිනවා. කළු කරකාරය බලාගෙන ඉන්නවා මිල නගගන්න. එතකොට මහජනයාටත් පාරිභෝගිකයාටත් එක ගෙවන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා තමයි ජීවන වියදම එන්නේ එන්නේ වැඩි වේගෙන යන්නේ. මේක වළක්වන්න පුළුවන් වෙන්නේ නැහැ. අර මං කිව්වා වාගේ අපිට ඕන කරන ආහාර ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න අපි උත්සාහන්නේ කරොත්. එනිසා ද ආණ්ඩුව තීරණය කරලා තිබෙනවා දැන් විශේෂම වී හාල් ගෙන්වීම. අපි පිටරටින් තාම හාල් සෑහෙන ප්‍රමාණයක් ගෙන්නන්නේ. අද පිටරට වෙළඳ පොළවල් වලත් බුරුමේ වැනි රටවල් වලින් චීන වැනි රටවල් වලත් ඒ රටවල් වලත් මේ නියක ප්‍රශ්න ඇති වෙලා අපට වාගේම ඒ රටෙත් නිෂ්පාදන අඩු වෙලා. එනිසා ඒ රටවල් වලත් අද හාල් ගෙන්නන්න අමාරුයි. දැන් ආණ්ඩුව තීරණය කරලා තියෙනවා ගොවියන්ගේ වී රජයටම ඔක්කොම ගන්න. ඒක තමයි දන්නවා අපි ඒ නිසා සංවිධානයක ඇත කරලා තියෙනවා වී ගැනීමේ මණ්ඩලයක් මිලට ගැනීමේ. ඒ මණ්ඩලයේ විසින් පුළුවන් තැකේ තරම් වී රජයට අරන් ඒවා බෙදා දෙන්න පිටරටින් හාල් ගෙනීම පුළුවන් තරම් නවත්තන්න. ගෙන්නන්න නැහැ හාල් මෙතන. විශාල අමාරුවක් තියෙනවාද ලෝක වෙළඳ පොළවල් වලින් හාල් ගන්න. අන්න ඒ නිසා අපිට හැමදාම අනුන්ගෙන් ඉල්ලන්නත් බෑ මේක. ඒගොල්ලන් ඉල්ලන්න ගියාම අමාරු කාලේ මිලත් වැඩි කරනවා. ඒ නිසා අපිට මේ හාල් බත්ම කන්න බලා ඉන්නේ නැතුව අපි විශාල වශයෙන් අඩු ගානේ මේ අවුරුද්දේ බතල මඤ්ඤොක් කාලා ජාතික වවන්නවත් අපි උත්සාහ කරන්න ඕනේ. අපි දැන් පාර දිගේ එනකොට පේනවා ඕන හැටි ඉඳන් නිකන් කැලෑවලට ගිහින්. ඇයි මේක බැරි අපිට කිරියාලා බතල ටිකක් වවන්න? ඒකට විතරක් වතුර ඕන කරන්නෙත් නැහැ. විතරක් මහන්සියක් වෙන්න ඕනත් නැහැ. මඤ්ඤොක් ටිකක් ආදී වව ගන්න පුළුවන්. බත් නැති වුණත් අපිට ඒක කාලා ජීවත් වෙන්න පුළුවන් පොල් ටිකක් එක්ක. නමුත් අපි ඒකට මහන්සි වෙන්නේ නැහැ. අපි උත්සාහ කරන්න ඕනේ. මම දන්නවා උඹ දෙනකොට ඉඩක් නැති බව. සමහර කෙනා අපි වාග කරන ලෑස්ති අපිට කොයි ඉඩක්. මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි මේ ප්‍රශ්නේ විසඳීමේ බලාපොරොත්තු තමයි රජයේ අර ඉඩම් අයිති සීමා කිරීමේ පරත ගෙනහැල්ලා දැන් ඒක ක්‍රියාත්මක කරගෙන යන්නේ. විශාල ඉඩක් නැතුවත් සුළු ඉඩම් තියෙන අයින්වත් සමහර මහන්සි වෙන්නේ නැහැ. ඒ ඉඩම් නිෂ්පාදනය දැන් මේ ඉඩම අපිට පේනවා. මේක කොයිතරම් මේ පොල් ගස් ටික නිසර වෙලා තියෙනවද කියලා. මේවා දියුණු කරලා නැහැ. මේකට පොර ටික දාලා නැහැ. ඒකෙන් තමයි පොල් වගාව එන්නේ අඩු වෙගෙන ආවේ. දැන් මේ පොල් ගස් යට ඇයි මයොක්ක ටිකක් වවන්න බැරි? පොල් ගස් අතරින් මයොක්ක වයවොත් හැදෙනවා. ඒකට ඕන ගන්න මහන්සිය පමණයි. බතල ටිකක් වවන්න බැරියයි. වෙනත් අල වර්ග ටිකක් වවන්න බැරියයි. බත්ම කණ්ඩ බලා හිටියොත් අපිට වැඩේ වර්ධින්න පුළුවන්. ඒ නිසා අපි මේ අවුරුද්ද විශේෂයෙන්ම අන්න ඒ වගේ අල වර්ග වැවීමට විශේෂයෙන්ම උනන්දු වෙ යුතුයි. මම විශ්වාස කරනවා මේ ගොවිපොලෙත් අඩු ගානේ මෙතන වැඩ කරන අයින්ටවත් කෑමට අල වර්ග ටික වවා ගන්න ඇතයි කියන්නේ. අඩු ගානේ එක වේලක්වත් බත් නොකා අපි අල ජාති කෑමට අපි උත්සාහ කරන්න ඕනේ. අල විතරක් නෙවෙයි වෙනත් තියෙන හැට ජාති. කුරක්කන් ආදී. අද කුරක්කන් ටිකක් ගන්න බොහොම අමාරුයි. හාල් ටික ගත්තත් කුරක්කන් ටිකක් ගන්න නැහැ. මුං ඇට ගන්න නැහැ. බොහොම අමාරුයි. අද ඒවා මේ රටේ වගා කරන්න තරම් මිනිස්සු නන්දු වෙන්නේ නැහැ. අද මුං ඇට පරිප්පු ආදී පිට රටින් ගෙන්නන්නේ. පරිප්පු නම් මේ රටේ මයිසෝර් පරිප්පු නම් වවන්න අමාරුයි. නමුත් වෙනත් පරිප්පු වර්ග මේ රටේ වවන්න පුළුවන්. දැන් කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවෙන් ඒක බලලා තියෙනවා. අත්හදා බලලා. ඒ නිසා අපිට බැරි දෙයක් නැහැ මේ රටේ වවන්න. අපි උත්සාහ කරොත්. දැන් සමහර හිතනවා අපිට බෑ කියලා සමහර ප්‍රදේශවල වවන්න. කවුද හිතුවේ ගෝවා කැරට් බීට්රූට් ආදී මේ කොළඹ ප්‍රදේශවල වවන්න පුළුවන් කියලා? ඒවා උඩරට එලෝලු කියලා නම හැදිලා තියෙන්නේ. නමුත් දැන් අද කොළඹ දිස්ත්‍රික්කෙත් අද වේයන්ගොඩ දිහායම ගෝවා ආදී වවනවා. ඒකෙන් පේනවා අපට උනන්දුව උත්සාහය පමණයි ඕන කරන්නේ. දැන් මම හොරගොල්ලේ අපේ වත්තේ මුං ඇට වවලා තියෙනවා, උළුඳු වවලා තියෙනවා, පරිප්පු වවලා තියෙනවා, අත්තට බලන්න ඒ සෑම දෙයක්ම වැවෙනවා. ඒ නිසා මම මේ පළපුරුද්දකින් ඇතුව මේ කතා කරන්නේ නිකන් මේ ඕනට දොඩවනව නෙමෙයි, කරලා බලලයි මම කතා කරන්නේ. අපි දැන් මිනිස් සල්ලි වලට ගන්නෙ නෑ, අපිට ඕන මිනිස් අපි වවා ගත්තා. අපිට ඕන කහ ටික වවාගෙන තියෙනවා. දැන් ඕන මාර්තු මාසේ කහ වවන කාලේ, කහ වව හිටවන කාලේ කවුරුත් එක්ක තමන්ට ඕන කරන කහ ටික. ඒක බොහොම ලේසි වවන්න පුළුවන්, වතුර ඕනෙත් නෑ තරම් වවාගෙන ඒක තමන් විසින්ම වේලා ගන්න බැරි වෙන්නේ නෑ. කහ ගෙන්නීමටත් අපි ලක්ෂ 30ක් 40ක් පමණ පිටරට යවනවා කහ ගෙන්නීමට පෙර රටට. ඇයි මේ කහ ටික අපේ රටේ වවා ගන්න බැරි? මිරිස් ටික මේ රටේ වවා ගන්න බැරි. දැන් නම් ටිකක් මිරිස් වැවීමට කවුරුත් නන්දු වෙගෙන යනවා. අපිට ඒක පේනවා විශේෂයෙන් අපේ නිෂ්පාදන අවුරුද්ද වර්ෂය කියලා මේ අවුරුද්ද අර පළ කරලා පස්සේ දැන් කවුරුත් එක උනන්දු වෙනවා මිරිස් වවන්න එහෙම. ආණ්ඩුවේ ගෝපිලාල් වලින් දැන් මිරිස් පැල සල්ලි වලට මිරිස් අරන් ගිහින් ලක්ෂ ගාණක් දවසට කොළඹ විකුණනවා අද මිරිස්. මිරිස් පැල. ඒකෙන් පේන්නේ කවුරු කාටවත් දැන් පේන්නලා තියෙනවා තමන් විසින් මේක හොයාගෙන ඉතුයි කියලා. අන්න ඒ වාගේ අනිත් જાතෙත් අපිට පුළුවන් හැටියට අපි ගෙවත්තේවත් ඕන කරන මිරිස් ටික කහ ටික ලූණු ටික අල බතල් ටිකක් ඉදන් තියෙන හැටියට වවා ගන්න වවා ගත්තොත් අපිට බැරි වෙන්නේ නැහැ. ඉදන් තියෙන අයින් ලෑස්ති නැත්තම් තමන් ඒක බවන්ඩ අඩු ගානේ අහල පහල ඉන්න අයින්ටත් කැඳවලා එයන්ගේ සහාය ඇතුව සංවිධානයක් ඇති කරලා ඒ ඉදම වවන්ඩ සූදානම් වුණේ නැත්තම් රජයට සිද්ධ වෙයි ඒවා කරන්න. දැන් පනතක් ගෙනත් තියෙනවා කෘෂිකාර්මික නිෂ්පාදන පනත කියලා එකක් ගෙනත් තියෙනවා. මේ පනත පාර්ලිමේන්තු කියන නිෂ්පාද අපි සම්මත කරගත්තා. සෑම කොට්ටාසයකම කොමිටිපත් කරලා ඒ කොමිටි මාර්ගයෙන් මේ කෘෂිකර්මයේ දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔන්න තමයි නාසරට අවස්ථාව ලැබෙයි ඒවට සහභාගී වෙන්න. ඒ නිසා අපි හැකිතරම් ඉඩම් තියෙන අය තමන්ට ඒක නිෂ්පාදනය කරන්න බැරි නම් අඩු ගානේ අරහල පහලින් ඇයින්ටවත් දෙන්න එක නිෂ්පාදනය කරන්න තමන්ටත් එක බින්කුලියවත් අරන්. එහෙම නැත්නම් කවදාකවත් අපි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ නැහැ. මම මේක විශේෂයෙන්ම මේ ආහාර ප්‍රශ්නය ගැන කිව්වේ රජයටත් මේ රටටත් විශාල උග්‍ර ප්‍රශ්නයකට තවරි දවසක් යන්න ඉස්සෙල්ලා මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ ජීවන වියදම නම් බස්සන්න පුළුවන් නැහැ කොයිතරම් කවුරු කෑ ගැහුවත්. අපි බඩු ආනයන කරලා අපේ තේ රබර් පොලිටික ආනයන කරලා අපි ලබා ගන්න විදේශී විනිමේ අපි වැඩි කොටසක් අපිට සිදු වෙලා තියෙනවා වෙන්කරන ණයගත්තු වගේ වීමට පිට රටවල් වලින් බැංකු වලින් ලෝක බැංකු වලින් අපි ණයට මුදල් ගන්න අපිට ඉස්සෙල්ලා ආණ්ඩුව කාලේ ගත්ත මුදල් අපිට දැන් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට තවත් බැරෑරුම් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඒක නෙගෙව්වොත් අපි බංකොලොත් බාහිරටපත් වෙනවා. ඒ නිසා මේ ණය මුදලත් ගෙවන ගමන් අපිට ඕනක ආහාරත් ගෙන්න ගැනීමට අපිට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණවත් නැහැ. මෙන්න මේ නිසායි අපිට සිදු වී තිබෙන්නේ අපිට ගෙන්නන මෙහා රටට ගෙන්නන භාණ්ඩ සීමා කරන්න. මේකට එකම ප්‍රතිකාරය නම් අපි අර කලින් කිව්වා වාගේ අපට ඕන කරන ආහාර මේ රටේම බවා ගන්න. ඒකට වැඩිය මහන්සියක් ඕන කරන්නේ නැහැ. අපි ටිකක් හිතට ගත්තොත් අර මිරිස් දැන් කවුරුත් එක වහන උනන් දෙනවා වාගේම අනිත් ද්‍රව්‍යත් මේ රටේ වවන්න කුඹුරුවල් වැඩ කරන එක්කෙනා ඊට වඩා ටිකක් වී වගා කරන්න නිෂ්පාදනය වැඩි කරන්න නොඑක් නොඑක් ක්‍රම තියෙන නවීන ක්‍රම ඒ වාගේ අනිත් ද්‍රව්‍ය වගා කරන අයින් ටිකක් මීට වඩා මහන්සි වෙලා නිෂ්පාදනය වැඩි කරන්න සෑම උත්සාහයක්ම දැරුවොත් දාඩිය ටිකක් හෙලන්න විතරයි තිබෙන්නේ. ලේ හලන්න ඕන කමක් නැහැ. විප්ලව ඕන කරන්නේ නැහැ. අපේ මහන්සිය පමණයි අපට ඕන කරන්නේ. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදයේ රටක්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරපු රටක්, ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරියටත් ගරු කරන රටක්. අපි ඉන්නතුරු ඒක නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ 80%ක් පමණ බෞද්ධයන් ඉන්න රටක්. බුදුරජාණන් වහන්සේත් අපට කියලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළ යුතුයි කියලා. අපි බෞද්ධයන් හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මේ තාක්කල් ආරක්ෂා කළා. මේ රටේ ජනතාව නොඑක් අවස්ථාවලදී ආණ්ඩු වෙනස් කරා ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව ඡන්ද බලෙන් වෙඩි උන් දෙන්නේ. වෙඩිඋණ්ඩෙන් වෙනස් කරන්න උත්සාහ කළා 1962 71 කෙත්. නමුත් මේකට ජනතාවට ඉඩ දුන්නේ නැහැ. විශේෂයෙන්ම 71 කේ තමුන් රස දන්නා ඇති සිද්ධි මං කියන්න උවමනාවක් නැහැ. අපි රෑන් දවල් නිදි මරාගෙන දවස් ගණනාවක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළේ මේ රටේ ජනතාව තමුන් ආරක්ෂා කර ගැනීමටත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමටත්. එදා අපි බැරි වෙලාවත් ඒ උත්සාහයෙන් දරුවා නම් අද අපි නම් ජීවතුන් අතරේ නැහැ. තමුන් ආසලට මොන විදිහේ තත්ත්වවලට මූණ දෙන්න සිදු වේද කියලා මම තමුන් ආස පිය පැහැදිලි කරන්න උවමනාවක් නැහැ. එනිසා අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කරන ගම ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කරන පිරිස ගරු කරන පිරිසක් හැටියට අපි ජය පරාජයට මූණ දෙන්නත් සූදානම් වෙන්නේ. අපි නොයෙක් අවස්ථාවල අපි ආණ්ඩුව පෙරදුනා. අපේ පක්ෂ පෙරදුනා. ආය බලය ඇල්ලුවා. ආය පෙරදුනා. ඒවට අපි මූණ දුන්නා. එනිසා ඒකෙන් පේන්නේ මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඡන්ද බලෙන් ආණ්ඩු වෙනස් කරන්න දැන් හොඳ පුරුදුලා තියෙනවා. එනිසා අපට ඕනකමක් නැහැ මේ විප්ලවවල. අපට ඕනකමක් නැහැ වෙඩි උණ්ඩෙන් වෙනස් කරන්න. වෙඩි උණ්ඩෙන් ආණ්ඩු වෙනස් කරපු රටවල වෙලා තියෙන දේ අපි දන්නවා. අපි අහලා තියෙනවා. පත්‍රවල නිතර නිතර දකින්න ලැබෙනවා. අන්න ඒ නිසා අපි අපේ රට දියුණු කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන නොයෙක් නොයෙක් අමාරුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. සුළු වශයෙන්වත් අර මම කලින් කිව්වා වගේ ආහාර හිඟාදී ප්‍රශ්න දැන් ඇති වෙගෙන යනවා. අපි දන්නවා ආණ්ඩුවට බලිනවා. අද ඕන හැටියේ බැනුම් අහනවා අපි. රජයක් හැටියට අපි බැනුම් අහන්න දැස්ති. කරන්න දෙයක් නැහැ. වළක්වන්න බැරි දෙයක් මේක. අපේ මිනිස්සුන්ට පුරුදු වෙලා තියෙන්නේ හුඟක් දේවල් නිකන් ලබාගෙන තමුනා සහාල් ටික තවම කොයිතරම් ආර්ථික පරිහානියට අපි රටේ මුණ දීලා තිබුණත් අපි හාල් සේරුවක් තවම නිකම් මහජනයට දෙන්නේ. හාල් විතරක් නෙමෙයි වෙනත් සේවාවල් සෞඛ්‍ය සේවේ අධ්‍යාපන සේවේ ආදී ඒවා නිකන් දෙන්නේ. අනික රටවල් පුදුම වෙනවා මේ ලංකාවගේ දියුණුවෙන් අඩු රටක් දුප්පත් රටක් කොහොමද මේවා නිකන් දෙන්නේ කියලා. පුළුවන් කමකට කරනවා නෙමෙයි. මෙන්න මේවා නිසා තමයි අද අපට මේ විදිහ ආර්ථික පරිහානිය මුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. අපේ රට සංවර්ධන කිරීමට තිබෙන මුදල් අපි මේ වගේ නිකං සේවාවල් දීමට අපි පාවිච්චි කරන්නේ. සෞඛ්‍ය සේවය වෙනුවෙන් කෝටි ගණනක් දහස් ගණනක් වියදම් කරනවා. අධ්‍යාපන සේවය වෙනුවෙන් කෝටි දහස් ගණනක් වියදම් කරන අවුරුද්දකට. වෙනත් දිය තමලාසෙන් ලැබෙන සේවාවල් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ආදී ලැබෙන සේවාවල් සමහර අයින්ට මෙවට කෝටි ගණන් වියදම් කරන රජයට. මේ මුදල් රට සංවර්ධනය කිරීමට තිබුණ මුදල්. මෙන්න මේ නිසා තමයි අපේ රට සංවර්ධනය කිරීමෙන් අපි දුර වෙලා තියෙන්නේ. වෙන රටවල් නම් ඒවා යොදන්නේ රට සංවර්ධනයට. කර්මාන්ත ඇති කිරීමට, කෘෂිකර්ම දියුණු කිරීමට වැනි ඒවා. අපි ඒවා නිකන් හාල් දීලා ඒ වියදම් කරනවා. අනිත් පැත්තෙන් වෙනත් නිකන් සේවාවල් දීලා වියදම් කරනවා. අපේ රට දියුණු කිරීමට මේක ප්‍රථම තිබුණ ආණ්ඩු අපේ ආණ්ඩුව නත් අපි පිළිගන්නවා. ඒ රටේ කාලේ තිබුණ අමාරුකම් වල හැටියට අපි කෙරුවා. නමුත් මේක හැමදාම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි හැමදාම හැමදේම නිකන් අරන් කකා ඉන්න බලා හිටියොත් කවදාකවත් අපිට නම් පුළුවන් මේ සමහර ටිකක් තාටික කාලේ අපි ජීවත් වෙන්නේ. අපේ දරුවන්ට මොකද වෙන්නේ? මේ කුඩා දරුවන්ට කොහොමද වෙන්නේ? අපි මේ රට බංකොලොත් කරලා දියුණු නොකර මේ විදිය හැමදාම නිකන් කකා ඉන්න බලා හිටියොත් දරුවන්ට අනාගතයක් නැහැ. ඒ නිසා අපේ දරුවන් වෙනුවෙන් අපි ටිකක් කරදර විඳින්න ලෑස්ති වෙන්න ඕනේ. සමහර කෙනා මීට වඩා කරදර කපි කොහොමද විඳින්නේ කියලා. අපි තමුන් ආස කියන්නේ ජීවිත පරිත්‍යාග කරන්න එක. ටිකක් මහන්සි වෙන්න පමණයි. රජයේම ආරක්ෂාවල් දෙනකල් බලා ඉන්න නැතුව මේ වගේ සමපකාර ගොවි පොළවල් එහෙම නැත්නම් සමපකාර කමිටු කැමති නම් තමන්ගේ ඉඩම් තියනවා ඒවයි ගොවි පොළවල් ඇති කරලා තරුණයන් වට යොදලා මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් වෙන යන්නේ ආකාරයට. කර්මාන්තයක් පටන් ගන්න නම් කාලයක් යනවා. කර්මාන්ත ශාලාවල් තමයි දැන් කවුරුත් ඉන්නනේ බලාපොරොත්තු රැකී ආරක්ෂා ප්‍රශ්නේ එකින් විසඳේ කියලා. කර්මාන්ත කවුරුත් ඉන්නනෝ අපට කර්මාන්ත ශාලාවක් ඕනේ අපේ කොට්ටාසෙට. മന്ത്രിවරු තියෙන කරදරයක තමයි කර්මාන්ත ශාලාවල් ඕනේ කියලා. කර්මාන්ත ශාලාවක් දැම්මත් කී දෙනාටද බය රස්සාවල් දෙන්න පුළුවන් වෙන්නේ? දැන් මම කොට්ටාසෙ තියෙනවා අගවත්ති මම කාලේ පටන් ගත්ත මේ රෙදි කර්මාන්ත ශාලාවක්. අත්තන කාලේ කොම් බලාපොරොත්තු නේ රෙදි කර්මාන්ත ශාලාවේ රස්සාවල් ලැබෙයි කියලා.
වැඩි වුණොත් 1000කට 2000කට වඩා එතන රක්ෂාවල් දෙන්න බෑ. ඒත් මම ආසිතරනේ ආවට ආසුණයින්ටත් එතන රක්ෂාවල් දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එනිසා මේ කර්මාන්ත ශාලාවල ඇති කිරීමෙන් ඔය රැකී රක්ෂා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. වැඩියෙන් ඊතරම් කර්මාන්ත ශාලාවල අපේ වගේ කුඩා රටවල් වල ඇති කිරීමත් ඒතරම් නුවණට හුරු දෙයක් නෙවෙයි. තමුන්නාස්ස අහලද ජපානයේ වෙලා තියෙන සිද්ධිය. ජපානයේ යුද්ධෙන් පස්සේ යුද්ධ කාලේ විනාශ වුණා රට. යුද්ධෙන් පස්සේ රට දිනු කර ගැනීමට ඒගොල්ලෝ බොහොම උනන්දු වෙලා ඒ විශාල වශයෙන් කර්මාන්ත ඇති කළා. හැමතැනම කර්මාන්ත ශාලාව දා අද ඒ රට විශාල වශයෙන් ආනයන කරනවා. ඒගොල්ලන්ගේ බාණ්ඩ මේ රටට ගෙන්නවා ජපානයේ නොඑක් බාණ්ඩ. අද කර්මාන්ත අතින් මට හිතෙනවා ලෝකයේ උසස්ම තැනක් අරන් තිබෙන්නේ ජපානය. නමුත් අද ජපානයේ කර්මාන්ත රට ඇති කිරීම දැන් නවත්තගෙන යනවා. ඇයි? වෙනත් ප්‍රශ්න ඇති වෙගෙන යනවා. එනිසා අපි වැනි කුඩා රටක කර්මාන්ත ඒ තරම් විශාල කර්මාන්ත මේ රටේ විශාල වශයෙන් ඇති කිරීම ඒ තරම් නුවණට හුරු දෙයක් නොවේ. ඒ විතරක් නෙමෙයි අපි කර්මාන්ත ඇති කරලා භාණ්ඩ නිෂ්පාදනය කෙරුවාම අපට ආලෙවි කරන්න පුළුවන්ද? අද මේ ලොකු රටවල් එක්ක අපට තරම් කරන්න පුළුවන්ද? අද ලොකු රටවල් වල ඇමරිකාව, ඉංගලන්තේ, කැනඩාව වැනි රටවල්, චීන වැනි රටවල් වල විශාල රටවල් සියකට කර්මාන්ත සලසන් දිනු කරන්න පුළුවන්. ඒ වේ රටවල් එක්ක අපට තරම් කරන්න අමාරුයි කර්මාන්ත ඇති කළා. අපේ රටට ඕන කරන භාණ්ඩ මේ රට නිෂ්පාදනය කරන්න ඒක අවශ්‍යයි. මේ රටේ තියෙන අමුද්‍රව්‍ය පහසු පාවිච්චි කරලා අපට කර්මාන්ත ඇති කරන්න පුළුවන් නම් ඒක ප්‍රයෝජන වෙනවා. පිට රටින් අමුද්‍රව්‍ය ගෙනල්ලා අපි කර්මාන්ත ඇති කරන්න බලා හිටියොත් අපට ඒකටත් විදේශී විනිමය ඕන කරනවා. දැන් අපට එකක් ප්‍රශ්නයක් වෙලා සමහර කර්මාන්ත ශාලා සමහර හිටයින් දෙන භාණ්ඩත් වේ. අයි විදේශී විනිමය නැහැ අමුද්‍රව්‍ය ගෙන්නන්න. මෙන්න මේ නිසා මේ කර්මාන්ත ගැනම අපට බලා හින්ද බෑ. ඒ නිසා තමයි අපි අදහස් කළේ මේ රට දිනු කළ යුත්තේ කෘෂි කර්මය ඇතිනේ. අපට සස්ත්‍රික පොලවක් තියෙනවා, වතුර ටික තියෙනවා, හොඳ දේශගුණයක් තියෙනවා. පිටරට විදේශිකයන් මේ රටට ආවම පුදුම වෙනවා. අපේ රට දිහා බැලුවහම තාම අපිට රටින් ආහාර ගෙනනවා කියන එක ඒගොල්ලෝ පුදුම වෙනවා. ඒ නිසා අපට ඕන කරන්නේ මොකද්ද? අපට හොඳ පොලවක් තිබෙනවා නම්, වතුර ටික තිබෙනවා නම්, හොඳ දේශගුණයක් තිබෙනවා නම් මොකද්ද අපට ඕන කරන්නේ? උත්සාහය, දානීය මහන්සි ටිකක් වැඩිම ඊට වඩා යොදලා අපි අපේ රට ආහාර අතින් ස්වයං පෝෂිත කර ගැනීමටයි අපට අවශ්‍ය පිට වෙන්නේ. අන්න ඒක කරගන්න බලාපොරොත්තු වෙන තමයි අපි අර පස් අවුරුදු සැලැස්ම සකස් කරලා තියෙන්නේ. ඒ පස් අවුරුදු සැලැස්මේ අපි බලාපොරොත්තු වෙන්නේ අඩු ගානේ මේ නියගෙන නුමුත් තිබුණා නම් සමහර විට මේ අවුරුදු අන්තිමට අපිට හාල් ගෙනීමේ නවත්තන්න තිබුණා. නුමුත් අර ගිය අවුරුදු නියග නිසා ලොකු පාඩුවක් වුණා අපට. ලබන අවුරුදු වෙනකොටත් හාල් ගෙනීම නවත්තන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ නිසා අපි ටිකක් මීට වඩා අපේ රට ගැන කල්පනා කරලා ජාතික හැඟීමකින් අපට අද වෙලා තියෙන ලොකුම පාඩු මේ ජාතික හැඟීම කියන එක අපේ රටේ හුඟද්දට අඩුයි. සෑම දේම පිටරටින් ගෙන්නගෙන කන්න බලා ඉන්නවා ආණ්ඩුවට බැල බැල. ඒ නිසා අපි ටිකක් මීට වඩා ජාතික හැඟීම මේක අපේ රට අපේ මව්බිම අපි විසින් මේක දිනු කරගන්න ඕන. රජයේ මේවා කරන කල බලා ඉන්නේ නැතුව රජයේ ඉන්න තමුන්නාස්ලාට අත දෙන්නයි මේවා කරන්න, ආධාර දෙන්නයි, ධෛර්ය දෙන්නයි. තමුන්නාස්ලාගේ සහයෝගය අපිට නොලැබුණොත් පස් අවුරුදු සැලැස්ම කවදාකවත් අපිට ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. ඒ පස් අවුරුදු සැලැස්මේ හැටියට අපි විශේෂයෙන්ම කෘෂිකර්මයේ අතින් මේ රට දියුණු කිරීමට නම් සියලු දෙනාගේම සහයෝගය අපට අවශ්‍යයි. රජයකට තනියෙන් බෑ මේක කරන්න. ඒ වගේම අපි ටිකක් ඉවසන්නත් පුරුදු වෙන්න ඕනේ. ඉදිරියට සමහර විට නොඑක් අමාරුකම් ඇති වෙන්න පුළුවන්. අපට පිටිමිල නගවන්න සිද්ධ වුණා, සීනි මිල නගවන්න සිද්ධ වුණා. මාර කලින් කිව්වා වගේ පිටරටින් ඒවා ගෙන්නන නිසා වෙළඳ පොළවල් ඒවා නැග්ගහම අපට සිද්ධ වෙනවා ඒක නගවන්න. නැත්තම් ආණ්ඩුවට පාඩු විඳින්න සිද්ධ වෙනවා. අපි මේ තාක් කල් මේ ළඟක් වෙනකල් සීනි වලින් සෑහෙන ලාභයක් ලැබුණා ආණ්ඩුවට. ඒ ලාභය තමයි ඒකෙන් කොටස, ඒ කොටස තමයි අපි හාල් වල පාඩු විඳීමට ඒකෙන් කොටසක් අපි ඒ ටික ගත්තේ. නමුත් දැන් අද සීනි වලිනුත් ආණ්ඩුවට පාඩුයි, හාල් වලිනුත් ආණ්ඩුවට පාඩුයි, පිටි වලිනුත් ආණ්ඩුවට පාඩුයි. මිල වැඩි කළත් තවත් පාඩු විඳගෙනයි කරන්නේ. කොච්චර කල් මේක රජයක් කරන්නද? අනේ වත් තමුන්නාසිට බලන්න. අපි මිලට ගන්න මිලට විකුණන්නේ නැත්තම් ඒ බඩුව කාර් දෙකේ පාඩුව. මෙන්න මේවා ටිකක් තමුන්නාස කල්පනා කර බලන්න රජයට දොස් කියනකොට. අපට වළක්වන්න බැරිවා මේවා. අපි මේ තාක් කල් උත්සාහ කරලා මේ රට නිෂ්පාදනය කෙරුවා නම් අපිට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ඕන කමක් නැහැ. අනේ නිසා මම මේ තරම් මේ ගැන කතා කරන්නේ මේ වගේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් තමුන්නාස ටිකක් උනන්දු කරවන්න. මෙයා තියෙන ප්‍රශ්න රජයට මුණ දෙන්න තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ඇති කර දීමටයි මේ අවස්ථාව ප්‍රයෝජනෙ මම ගත්තේ. එසා මෙන්න මේවා තමුන්වහන්සේ හිතට අරන් අපට මේ ඉදිරියට මුණ දෙන්න සිදුවෙන කරදර වලින් මේ රට මුදවා ගැනීමටත් අපේ දරුවන්ට අනාගතයක් ලබා දීමටත් අපි රජය විසින් ගන්න සෑම පියවරකටම තමුන්වහන්සේලා සියලු දෙනාගේම සහයෝගය අපට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.